අද විශේෂ සාකච්ඡා කරන්න අපි ආරාධනා කළා මඩාටුගම ශ්‍රී රේවත මහාවිද්‍යාලයේ ආචාර්ය ආර් ඩබ්ලිව් එම් එස් පී කරුණරත්න මහත්මයාට සහ කැකිරාව විද්‍යාර්ථ මහාවිද්‍යාලයේ ආචාර්යනි දිනුෂා නිල්මිණි මුණසිංහ මහත්මියට
සුබ සන්ධ්‍යාවක් ආදරණීය දුවේ පුතේ. අදත් සුපුරුදු පරිදි බදාදා දිනේ ඔයාලා බලාපොරොත්තුෙන් සිටි අපොස සාමාන්‍ය පෙළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය පාඩම් මාලාවේ තවත් සුවිශේෂී ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය තුළ 10 ශ්‍රේණිය පාඩම් ඒකකවල දෙවන ඒකකයේ තවත් මාතෘකා කිහිපයක් පිළිබඳව ඔබව දැනුමෙන් සන්නද්ධ කිරීමටයි අද අපි රජරට ගුරුගෙදර අධ්‍යාපන සත්කාර වැඩසටහන ඔස්සේ ඔබගේ නිවසට පැමිණිලා සිටින්නේ.
ඔවුන්දු වේ පුතේ, ඔයාලා පසුගිය සතියේ දත්ත සන්නිවේදනය යන මාතෘකාව යටතේ එන දත්ත සන්නිවේදනය සඳහා අවශ්‍ය මූලික අංග, දත්ත සම්ප්‍රේෂණ විධි, ඒ වගේම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය සහ පරිගණක ජාල සම්බන්ධ කිරීමේ උපක්‍රම යන පාඩම් මාලාවට සවන් දෙන්න ඇති. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වන මාතෘකාව වන්නේ පරිගණක ජාල වර්ග, ජාල ස්ථල විද්‍යාව සහ ජාලකරණයේ වාසි අවාසි පිළිබඳවයි. අපි මුලින්ම බලමු දුවේ පුතේ, පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද කියලා. ශ්‍රියාංස, පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද?
ඔව් දුවේ පුතේ, ඔබ මේ වන විටත් දන්නවා මොකක්ද පරිගණක ජාලයක් කියන්නේ කියලා. පරිගණක දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් කිසියම් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයක් යොදාගෙන සම්බන්ධ කර ගොඩනගන ජාලයක් අපි පරිගණක ජාලයක් ලෙස හඳුන්වනවා. එතකොට දුවේ පුතේ, මෙන්න මේ ගොඩනගන පරිගණක ජාල භූගෝලීය වශයෙන් කොයිතරම් භූමි ප්‍රදේශයක පැතිරලා තියෙනවාද කියන එක අනුව මෙම වර්ගීකරණය සිදු කරනවා. මේ යටතේ ජාල වර්ග ඔබගේ විෂය නිර්දේශ තුල තුනක් ඇතුළත් කරලා තියෙනවා. පළවෙනි එක තමයි පුතේ ස්ථානීය ප්‍රදේශ ජාල, අපි ඉංග්‍රීසියෙන් ලෝකල් ඒරියා නෙට්වර්ක් කියලා හඳුන්වනවා. කෙටියෙන් අපි LAN කියලාත් හඳුන්වනවා. දෙවෙනි එක තමයි පුරවර ප්‍රදේශ ජාල, ඉංග්‍රීසියෙන් අපි මෙට්‍රෝපොලිටන් ඒරියා නෙට්වර්ක් කියලා හඳුන්වනවා. අපි කෙටියෙන් MAN කියලාත් හඳුන්වනවා. ඊළඟ ජාල වර්ගයේ තමයි පුළුල් පත, එහෙම නැත්නම් පුළුල් ප්‍රදේශ ජාල, ඒක අපි ඉංග්‍රීසියෙන් වයිඩ් ඒරියා නෙට්වර්ක් කියලා හඳුන්වනවා. කෙටියෙන් අපි WAN කියලාත් හඳුන්වනවා. හරි, එහෙනම් ජාල වර්ග තුනයි ස්ථානීය ප්‍රදේශ ජාල, පුරවර ප්‍රදේශ ජාල, පුළුල් පත ජාල.
ශිරාංශ, අපිට ඒ ජාල වර්ග ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද?
ඔව් දරුවනේ, ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ ගොඩනැගිල්ලක කාමරයක් තුල හෝ කාමර කිහිපයක් තුල පිහිටි පරිගණක සම්බන්ධ කරලා ගොඩනගන ජාලයකට අපි ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කියනවා. තැපලු මොනවද මේකට උදාහරණ තියෙන්නේ කියලා. හොඳම උදාහරණය තමයි පුතේ, ඔයාගේ ඉස්කෝලේ, නැත්නම් ඔයාගේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ පරිගණක සම්බන්ධ කරලා ජාලයක් ගොඩනගලා තියෙනවනේ. අන්න එම ජාලය අපිට ස්ථානීය ප්‍රදේශ ජාලයකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. තවත් ඔබ දැකලා ඇති විවිධ ආයතනවල ඒ ආයතනය තුල විතරක්, ඒ ගොඩනැගිල්ල තුල, ආයතනයේ ගොඩනැගිල්ල තුල විතරක් පැතිරිච්ච ජාලයක් තියෙනවනම් අපි ඒක කියනවා ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා.
ඔව් සර්, පරිගණක ජාලයක් නගරයක් වැනි භූමි ප්‍රදේශයක පැතිරිලා තියෙනවා නම් අපි එය පුරවර ප්‍රදේශ ජාලයක් කියලා හඳුන්වනවා. නගරයේ විවිධ ස්ථානයන්ගේ ස්ථානගත වෙලා තියෙන ස්ථානීය ප්‍රදේශ ජාල කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙලා තමයි මෙම ජාලය ගොඩනැගිලා තියෙන්නේ. අපි තවත් විදිහකට කියනවා නම් පුරවර ප්‍රදේශ ජාලයක් කියන්නේ නගරයක් තුල පැතිරි ඇති ස්ථානීය ප්‍රදේශ ජාල කිහිපයක එකතුවක්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපේ නගරයේ KDM ආයතනය නමින් වෙළඳ ආයතනයක් තියෙනවා කියලා. ඉතින් මේ වෙළඳ ආයතනයේ ශාඛා කිහිපයක්ම අපේ නගරයේ පිහිටලා තියෙනවා. මේ KDM ආයතනයේ ශාඛාවල තියෙන ස්ථානීය ප්‍රදේශ ජාල එකතු වෙලා පුරවර ප්‍රදේශ ජාලයක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි අපේ නගරයේ ඇති බැංකු ජාලය පුරවර ප්‍රදේශ ජාලයට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්.
ඊළඟට අපිට තියෙන්නේ පුළුල් ප්‍රදේශ ජාලයක් කියන්නේ මොකද්ද කියන එක. මොකද්ද පුළුල් ප්‍රදේශ ජාලයක් කියන්නේ? මේ ජාල වර්ගයේ නමේම තියෙනවා ආවරණය වන භූමි ප්‍රමාණය පිළිබඳව. අපි කිව්වනේ ජාල වර්ග කියන්නේ භූගෝලීය වශයෙන් ඒ අදාළ ජාලය කොච්චර ප්‍රමාණයක පැතිරලාද කියන සාධකයේ මත තමයි මේ ජාල වර්ග කියන එක අපි වර්ග කිරීම කරන්නේ. එතකොට පුළුල් ප්‍රදේශ ජාලයක් කියන්නේ ඉතා විශාල භූමි ප්‍රදේශයක පැතිරිච්ච පරිගණක ජාලයක් අපි පුළුල් ප්‍රදේශ ජාලයක් කියලා හඳුන්වනවා. අන්න එතනදී ඔබට එන ගැටලුවක් තමයි කොපමණ භූමි භාගයක්ද කියන එක. ඔව් පුතේ, එය රට තුල හෝ රටකින් පිටත ඇති කරන ජාල සම්බන්ධතාවයක් වෙන්න පුළුවනි. මේ සඳහා අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි අන්තර්ජාලය. හරි, එතකොට අපි කියවනේ රට තුල පැතිරුණු ජාලයක් වත් පුළුල් ප්‍රදේශ ජාලයක් වෙනවා කියලා. අනුරාධපුර නගරයේ පිහිටි ආයතනයක තවත් ශාඛාවක් කොළඹ නගරයේ තියෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ ආයතන දෙක අතර ගොඩනැගිච්ච ජාලයක්, ඒත් අපි හඳුන්වන්නේ පුළුල් ප්‍රදේශ ජාලයක් කියලා.
දුවේ පුතේ, පරිගණක ජාලකරණයේ පාඩමේ අපට හමුවන තවත් උපමාතෘකාවක් තමයි ජාල ස්ථල විද්‍යාව. එසේත් නැත්නම් ජාල ආකෘති කියලා කියන්නේ මෙන්න මේ ජාල ස්ථල විද්‍යාවට. ජාල ස්ථල විද්‍යාව ගැන අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ශිරාංශ?
ඔව් මිස්. ඇත්තටම අපි ජාල ස්ථල විද්‍යාව කියලා කියන්නේ ජාලයක් තුල පරිගණක සම්බන්ධ වෙලා තියෙන ආකාරයයි. ඒ කියන්නේ අහසේ සිට එහෙම නැත්නම් ඉහළ සිට බැලුව විට ඒ ජාලයේ පෙන්න ආකාරය ජාල ස්ථල විද්‍යාව කියලා කියනවා. ප්‍රධාන වශයෙන් ජාල ස්ථල විද්‍යාවන් පහක් තිබෙනවා. පළවෙනි එක තමයි තරු ආකාරයේ ජාලගත කිරීම. දෙවැනි ආකාරය බසයක ආකාරයට ජාලගත කිරීම. තුන්වෙනි එක තමයි මුද්දක හෝ වළල්ලක ආකාරයට ජාලගත කිරීම. ඊළඟ එක රුක්, එහෙම නැත්නම් ගසක ආකාරයට ජාලගත කිරීම. ඊළඟ අවසාන එක තමයි පුතේ දැලක ආකාරයට ජාලගත කිරීම. හොඳයි, තරු ආකාරයේ ජාලගත කිරීමක් කියන්නේ මොකක්ද කියලා දිනුෂා මිස් ඔබට පැහැදිලි කරලා දේවි.
ඔව් සර්. එහෙනම් දුවේ පුතේ, අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ තරු ආකාරයේ ජාලගත කිරීම ගැන. නාභියක් හෝ ස්විචයක් කේන්ද්‍රය කොටගෙන එයට පරිගණක සම්බන්ධ කිරීම තමයි තරු ආකාරයට ජාලගත කිරීම කියලා කියන්නේ. දුවේ පුතේ, ඔයාලගේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ සාමාන්‍යයෙන් පරිගණක ජාලගත කරලා තියෙන්නේ තරු ආකාරයට තමයි. තරු ආකාරයට පරිගණක ජාලගත කිරීමේදී පිරිවැය යම් තාක් දුරට අඩු වුවත් ජාලයේ කේන්ද්‍රස්ථානයට යම් හානියක් සිදු වුවහොත් ජාලයේ ඇති සියලුම පරිගණක වලට මේ බලපාන්න පුළුවන්.
හොඳයි, මීළඟට බලමු අපි බස් ආකාරයට ජාලගත කිරීමක් කියන්නේ මොකක්ද කියලා. බසයක ආකාරයට ජාලගත කිරීමක් කියලා කියන්න හේතුව තමයි බසයක සීට් තිබෙන ආකාරයට මේ ජාලයේ ආකෘතිය සැකසීලා තියෙන එක. මෙහිදී මධ්‍යගතව පිහිටි ප්‍රධාන කේබලයක් හරහා පරිගණක අතර සියලු සම්බන්ධතා ඇති කිරීම සිදු වෙනවා. මේ ඉතා පහසු ජාලකරණ සැලසුමක් වගේම ඉතා අඩු වයර ප්‍රමාණයක් වැයවීම යන ප්‍රධාන වාසි දක්නට ලැබුණත් මධ්‍යගත ප්‍රධාන කේබලයට යම් හානියක් සිදු වුණොත් සම්පූර්ණ ජාලයටම ඒ බලපානවා. ඒ වගේම සම්බන්ධ කළ හැකි පරිගණක ප්‍රමාණය අඩුවීම මෙහි දක්නට ලැබෙන ප්‍රධාන අවාසි විදියට අපිට දක්වන්න පුළුවන්.
මුද්දක නැත්තම් වලල්ලක ආකාරයට ජාලගත කිරීම ගැන තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. පරිගණක කවාකාරව එසේත් නැත්නම් මුද්දක හෝ වලල්ලක ආකාරයට කේබල මගින් එකිනෙක සම්බන්ධ කිරීම මෙහිදී සිද්ධ වෙනවා. මෙම ජාල වර්ගයේ ඕනෑම දත්තයක් හෝ තොරතුරක් මෙම ජාලය තුළ කවාකාරව ගමන් කිරීමත් සිද්ධ වෙනවා. නමුත් මෙහිදී එක් පරිගණකයක හෝ කේබලයක අක්‍රමිකතාවයක් සිදු වුවොත් සම්පූර්ණ ජාලයම බිඳ වැටීම මේ ජාල වර්ගයේ අවාසියක් ලෙස සලකන්න පුළුවන්.
හොඳයි, ඊළඟට අපි කතා කරන්න යන්නේ රුක් එහෙම නැත්නම් ගසක ආකාරයට ජාලගත කිරීම සම්බන්ධව. ගසක අතුබෙදී යන ආකාරයට ජාල ආකෘතිය සැකසී තිබෙන නිසා අපි මේට රුක්කාකාරයේ ජාලගත කිරීමක් ලෙස හඳුන්වන්නේ. මේ වන විටත් ඔබ දන්නවා බස් ආකාරයට ජාලගත කිරීම සහ තරු ආකාරයට ජාලගත කිරීම කියන්නේ මොකක්ද කියලා. රුක්කාකාරයට ජාලගත කිරීමකදී සිදුවන්නේ බස් ආකාරයේ ජාලගත කිරීමකට තරු ආකාරයේ ජාලගත කිරීම කිහිපයක් එකතු කිරීමයි. මෙහිදී අපට තියෙන ප්‍රධානතම වාසිය තමයි එක් එක් ජාල වෙන්වෙන් වශයෙන් පාලනය කළ හැකි වීම. ඒ වගේම එක් ජාලයක් බිඳ වැටුණත් අනෙක් ජාල එහි බලපෑමකින් තොරව පවත්වාගෙන යා හැකි. හොඳයි, එතකොට ඔබට හිතෙනවා ඇති මෙහි අවාසි නැද්ද කියලා. ඔව්, අවාසිත් තියෙනවා. ප්‍රධාන අවාසියක් තමයි ජාලගත කිරීම සඳහා වැඩි වයර ප්‍රමාණයක් වැයවීම සහ තරමක සංකීර්ණ ජාලගත කිරීමක් වීම.
හොඳයි දුවේ පුතේ, අපි දැන් බලමු දැලක් ආකාරයට ජාලගත කිරීම ගැන. දැලක් ආකාරයට ජාලගත කිරීම කියලා කියන්නේ සෑම පරිගණකයක්ම සෑම පරිගණකයකටම සම්බන්ධ කර සිදු කරනු ලබන ජාලගත කිරීමකට. මෙය ප්‍රායෝගිකව තරමක් සංකීර්ණ සම්බන්ධතාවයක් බැවින් පාලනය කිරීමට අපහසු මෙන්ම අධික පිරිවැයක් වැයවන ජාලගත කිරීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහෙත් දැලක් ආකාරයට ජාලගත කිරීමේ විශේෂත්වය වන්නේ එක් පරිගණක ජාලයක් බිඳ වැටුණද ජාල සම්බන්ධ වීමට මාර්ග කිහිපයක් ඇති බැවින් එම මාර්ග හරහා දත්ත හෝ තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාවක් පැවතීමයි.
හොඳයි දරුවනි, මීළඟට අපි ජාලකරණයේ වාසි ගැන කතා කරමු. පරිගණක ජාලකරණයේ තිබෙන ප්‍රධානතම වාසියක් තමයි ඉතා පහසුවෙන් සහ වේගයෙන් පරිගණක අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව. ඒ වගේම දත්ත හා තොරතුරු සේවාදායක පරිගණකයක තැන්පත් කිරීම තුළින් එම ජාලයට සම්බන්ධ වෙලා සිටින සේවාලාභීන්ට එකම වේලාවකදී තොරතුරු ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. උදාහරණයක් විදියට දැක්වුවහොත් දරුවනේ, ඔයාලාගේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මගින් සේවාදායක පරිගණකයක තැන්පත් කළාම අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන සිසුන්ට එම තොරතුරු එකම මොහොතක ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අඩු ඉඩක දත්ත ගබඩා කිරීමේ හැකියාවත් වාසියක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ සේවාදායක පරිගණකයක දත්ත හා තොරතුරු තැන්පත් කර ජාලයට සම්බන්ධ වී සිටින සේවාලාභීන්ට ඒ භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම තුළින් ඒ එක් එක් සේවාලාභී පරිගණකවල තැන්පත් කිරීමකින් තොරව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා. මීළඟට සම්පත් පොදුවේ පරිහරණය කිරීම සඳහා අවස්ථාව ලැබීම ජාලකරණයේ තවත් එක් වාසියක් විදිහට අපිට දක්වන්න පුළුවන්. අපි හිතමු ආයතනයක පරිගණක 10ක් භාවිතා වෙනවා කියලා. මේ පරිගණක සඳහා මුද්‍රණ යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවහොත් එක් එක් පරිගණකය සඳහා අපට මුද්‍රණ යන්ත්‍ර මිලදී ගැනීමට සිදුවෙනවා. නමුත් පරිගණක ජාලගත කිරීමක් සිදු කර මුද්‍රණ යන්ත්‍රයද ජාලය තුළට සම්බන්ධ කිරීම තුළින් ජාලයේ සියලු සේවාලාභීන්ට එම මුද්‍රණ යන්ත්‍රය ප්‍රයෝජනයට ගැනීමේ පහසුකම ඇති වෙනවා. ඊළඟට අපට තිබෙන තවත් එක් වාසියක් තමයි මෘදුකාංග මධ්‍යගතව පාලනය කිරීමේ හැකියාව. ඒ කියන්නේ සේවාලාභී පරිගණක සඳහා මෘදුකාංග භාවිතයට අවසර ලබා දුන්නත් යම් යම් අවස්ථාවල පාලනය කිරීම සහිතව එය සිදු කළ හැකියි. උදාහරණයක් විදිහට ගත්තොත් ගුරුවරයා පරිගණකය ඔස්සේ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති අවස්ථාවක සිසුවෙකු YouTube වෙත පිවිස වීඩියෝවක් නරඹන්නේ නම් ගුරුවරයාට හැකි අදාළ සේවාලාභී පරිගණකයේ YouTube භාවිතා කිරීමට නොහැකි වෙනසේ සේවාදායක පරිගණකෙන් ඒ සඳහා අවසර ලබා නොදීම. දිනුෂමිස්, ජාලකරණයේ තවත් වාසි තියෙනවාද?
ඔව් ශිරාන්ස, ජාලකරණයේ වාසි තවත් තියෙනවා. ඒවා තමයි අන්තර්ජාලයට සම්බන්ධ වීම තුළින් පරිශීලකයාට ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී තමන්ගේ ලේඛන හා දත්ත සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආරක්ෂාව. ආරක්ෂාව ගැන කතා කරනකොට සේවාදායක පරිගණකයට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ අවසරලත් සේවාලාභීන්ට පමණක් වන නිසා එහි දත්ත සහ තොරතුරු තැන්පත් කිරීම වඩාත් ආරක්ෂිත වෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, පරිගණක ජාලකරණයේ තවත් වාසියක් වන්නේ විද්‍යුත් තැපෑලයි. විද්‍යුත් තැපෑල මගින් පරිගණක අතර ඉතා පහසුවෙන් තොරතුරු හුවමාරු කරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, හැම දෙයකම හොඳ වගේම නරකත් තියෙනවනේ. ජාලකරණයේත් වාසි වගේම අවාසිත් තියෙනවා. අපි බලමුද මොනවද මේ ජාලකරණයේ අවාසි කියලා. දුවේ පුතේ, ජාලකරණයේ අවාසි විදිහට පළමුව දත්ත සඳහා අඩු ආරක්ෂාව, ජාල බිඳ වැටීම, ඒ වගේම තමයි වෛරස. තවත් අවාසියක් විදිහට ගත්තොත් පරිගණක දෝෂ හා අවසාන වශයෙන් පුහුණු අවශ්‍යතා යන දේවල් සඳහන් කරන්න පුළුවන්. ශිරාන්ස, ඔයාට පුළුවන්ද අපි ඉහතින් සඳහන් කරපු ජාලකරණයේ අවාසි ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න?
ඔව් දරුවනි, දත්ත සඳහා ආරක්ෂාව පිළිබඳව කතා කිරීමේදී ඔබට ගැටලුවක් පැන නගින්න ඇති. ජාලකරණයේ වාසි සම්බන්ධව කතා කරද්දී සඳහන් කළා ආරක්ෂාව තිබෙනවා කියලා. නමුත් අවාසිවලදී ආරක්ෂාව අඩු කියලා සඳහන් කරනවා කියලා. හොඳින් මතක තබා ගන්න, සමස්තයක් ලෙස ගත් කල ජාලකරණයේ ආරක්ෂාව අඩු බව ඔබ වටහා ගත යුතුයි. නමුත් විවිධ ක්‍රම ඔස්සේ ඒ සඳහා අපට ආරක්ෂාව සැලසිය හැකි. ඇයි මේ ආරක්ෂාව අඩුයි කියන්නේ? ඔව්, ඒකට හේතුව තමයි අපේ පරිගණකය ජාලයක් තුළට සම්බන්ධ වුණාම වෙනත් පරිගණක තුළ තිබෙන වෛරස මෘදුකාංග අපේ පරිගණකයට ඇතුල් වෙන්න පුළුවන්. හිතන්න, මේ කොරෝනා කාලේ ඔබ යාළුවන් හා සමාජය සමග සම්බන්ධ නොවී හිටියොත් ඔබට කොරෝනා ආසාදිතයෙකු නොවෙන්න පුළුවන්. හැබැයි ඔබ සමාජයට ගොස් අනෙක් අය සමග සම්බන්ධතා පැවැත්වුවහොත් ඔබටත් වෛරසය ඇතුළු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පරිගණකයකටත් ජාලයකට සම්බන්ධ වීම තුළින් වෛරසය ඇතුළු වෙන්න පුළුවනි. ඒ වගේම ජාලයට සම්බන්ධ වෙලා සිටින නිසා ඕනෑම සේවාලාභී පරිගණකයකින් ජාලයට සම්බන්ධ වෙන පුද්ගලයෙකුට අනවසරයෙන් සේවාදායක පරිගණකයකට ඇතුල් වී එහි දත්ත මකා දැමීම, සොරකම් කිරීම, විකෘති කිරීම වගේ දේවල් කිරීම කරන්න පුළුවන්. ඊළඟ අවාසිය තමයි ජාල බිඳ වැටීම්. මෙහිදී අප යොදා ගන්නා ජාල ආකෘතිය අනුව යම් පරිගණකයක හෝ කේබලයක සිදුවන බිඳ වැටීමක් සම්පූර්ණම ජාලය බිඳ වැටීමට බලපාන්න පුළුවන්. පරිගණක දෝෂ. ප්‍රධාන පරිගණකයක් හරහා සම්පූර්ණ ජාලයම යැපීමක් සිදුවීමේදී ප්‍රධාන පරිගණකයේ සිදුවන යම් අක්‍රමිකතාවයක් හේතුවෙන් සම්පූර්ණ ජාලයම බිඳ වැටිය හැකියි. අවසාන වශයෙන් ජාලකරණයේ පවතින අවාසිදායක තත්ත්වයේ විදිහට අපි කතා කරන්නේ පුහුණු අවශ්‍යතා. ඒ කියන්නේ දුවේ පුතේ ජාලයක් නඩත්තු කිරීමට විශේෂ පුහුණුවක් තිබෙන පුද්ගලයෙකු අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධව දැනුමක් අවබෝධයක් නොමැති අයෙකුට ජාලය නඩත්තු කිරීම සිදු කිරීම කළ නොහැකි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අපි තවදුරටත් පරිගණක ජාලකරණයේ පාඩම ගැන අවබෝධයක් ලබා ගමුද? මං හිතෙනවා දුවේ පුතේ, ඔයාලා ළඟ ඇති අපේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සංවේදන තාක්ෂණ ඒකකය මගින් සකස් කරනු ලැබූ 10 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණය ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත. මෙම ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොත උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මගින් භාගත කරගන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් දුවේ පුතේ, අපි දැන් මේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොතේ ජාලකරණයට අදාළ ප්‍රශ්නවලට අවධානය යොමු කරමු. හොඳයි දුවේ පුතේ, ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොතේ 24 වැනි පිටුවේ ඇති 13 වන ප්‍රශ්නයේ වෙත අවධානය යොමු කරලා බලමු. 13 වන ප්‍රශ්නය මෙන්න මේ විදිහට තමයි සටහන් කරලා තියෙන්නේ. පහත සටහන සම්පූර්ණ කරන්න. ඔව් දුවේ පුතේ, අපිට දීලා තියෙන සටහන තමයි ප්‍රධාන ජාල වර්ග 3. ඒ ප්‍රධාන ජාල වර්ග 3 නම් අපිට සඳහන් කරලා දීලා තියෙනවා. එහෙම නේද දුවේ පුතේ? ඒ ප්‍රධාන ජාල වර්ග 3 තමයි ස්ථානීය ප්‍රදේශ ජාල, ඒ වගේම පුරවර ප්‍රදේශ ජාල සහ පොළොන් ප්‍රදේශ ජාල. අපිට මේ ප්‍රශ්නයේදී කරන්න තියෙන ක්‍රියාකාරකම තමයි දුවේ පුතේ, ඒ සඳහන් කරලා තියෙන ප්‍රධාන ජාල වර්ග 3 ගැන කෙටි විස්තරයක් ලියලා දක්වන එක. එහෙනම් දුවේ පුතේ, ස්ථානීය ප්‍රදේශ ජාලයක් කියලා කෙටියෙන්ම හඳුන්වන්නේ එක් ස්ථානයකට පමණක් සීමා වූ ජාලයකට. ඒ වගේම තමයි දුවේ පුතේ පුරවර ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාල කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙලා ගොඩනැගිලා තියෙන ජාලයකට. එතකොට පුළුල් ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ පුළුල් ප්‍රදේශයක් ආවරණය වන පරිද්දෙන් ගොඩනැගී ඇති ජාලයකට. හරියට අන්තර්ජාලය වගේ. අන්තර්ජාලය වගේ ජාලයකට තමයි පුළුල් ප්‍රදේශ ජාලයක් කියලා කියන්නේ. එහෙනම් අපි දැන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොතේ එන 14 වෙනි ප්‍රශ්නයට අවධානය යොමු කරමු. 14 වෙනි ප්‍රශ්නයේ අපිට දීලා තියෙන්නේ ජාල ස්ථල විද්‍යාව පාඩමට අනුව. ජාල ස්ථල විද්‍යාවට අනුව පරිගණක ජාලගත කරලා තියෙන ආකාරයේ දැක්වෙන රූප සටහන් පහක් අපිට දීලා තියෙනවා. එහෙනම් අපි දැන් කරන්න ඕන ක්‍රියාකාරකම තමයි මේ රූප සටහන් යටින් නිවැරදි ජාල ස්ථල විද්‍යාවේ නම ලියන එක. එහෙනම් අපි දැන් බලමුද මොනවද මේ ස්ථල විද්‍යා ටික කියලා. ඔයාලට පේනව ඇති නේද දුවේ පුතේ පළවෙනි රූප සටහන. ඒ රූප සටහනේ ප්‍රධාන කේබලයක් හරහා සියලුම පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. හරියට බස් රථයක ආසන තියෙන්නේ. අන්න ඒ වගේ නේද? අපි මේ ජාල ස්ථල විද්‍යාවට කියනවා බසයක ආකාරයට ජාලගත කිරීම කියලා. දෙවෙනි රූප සටහන දිහා බලන්න. ඒ රූප සටහනේ නාභියක් හෝ සිවිචයක් කේන්ද්‍ර කොටගෙන පරිගණක සම්බන්ධ කරලා තියෙනවා. අපි මේ ජාල ස්ථල විද්‍යාවට කියනවා තරු ආකාරයට ජාලගත කිරීම කියලා. දුවේ පුතේ තුන්වෙනි රූප සටහන බලන්න. වලල්ලක් වගේ නැත්තම් මුද්දක් වගේ කවාකාරව තමයි මේ රූප සටහනේ පරිගණක සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ පරිගණක ජාලගත කරනවට අපි මොකක්ද කියන නම? අපි කියනවා මුද්දක හෝ වලල්ලක ආකාරයට ජාලගත කිරීම කියලා. හතරවෙනි රූප සටහන බලන්නකෝ. හතරවෙනි රූප සටහන හරියට ගහක අතු බෙදිලා යන විදිහට තමයි පරිගණක ජාලගත කරලා තියෙන්නේ. ඉතින් මේ ජාලගත කිරීමට අපි කියනවා ගසක ආකාරයට ජාලගත කිරීම කියලා. මේ ගසක ආකාරයට ජාලගත කිරීමේදී තරු ආකාරයේ ජාලගත කිරීම කිහිපයක් බස් ආකාරයේ ජාලගත කිරීමකට එකතු කරලා තියෙනවා. එහෙම එකතු කරලා තමයි මේ ගසක ආකාරයට ජාලගත කිරීම සකස් කරලා තියෙන්නේ. ඔව්දුවේ පුතේ පස්වෙනි රූප සටහන බලන්නකෝ. හරියට පරිගණක දැලක් වගේ තමයි ජාලගත කරලා තියෙන්නේ. මේ ජාලයේ තියෙන සෑම පරිගණකයක්ම සමගම සම්බන්ධ කරලා තමයි ජාලගත කරලා තියෙන්නේ. ඉතින් මේ ජාල ස්ථල විද්‍යාවට කියන නම තමයි දැලක් ආකාරයට ජාලගත කිරීම. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි දැන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් අත්පොතේ 25 වෙනි පිටුවේ ඇති පහළොස්වෙනි ප්‍රශ්නයේ දෙස අවධානය යොමු කරමු. පහළොස්වෙනි ප්‍රශ්නයේ තියෙන්නේ මෙන්න මේ වගේ. පහත වගුව සම්පූර්ණ කරන්න. මේ වගුවේ එක පැත්තක අපිට ජාලකරණේ වාසිලියන්න තියෙනවා, අනිත් පැත්තේ තියෙනවා ජාලකරණේ අවාසිලියන්න. දැන් මගේ දුවලා පුතාලා ජාලකරණේ වාසි අවාසි ගොඩක් දන්නවා. මොකද අපි දැන් කලින් ඒව ගැන කතා කරානේ. හරි. එහෙනම් මං කෙටියෙන්ම ජාලකරණේ වාසි ටික කියාගෙන යන්නද? හොඳයි දුවේ පුතේ. එහෙනම් පළවෙනි වාසිය තමයි දත්ත සහ තොරතුරු පරිගණක අතර හුවමාරු කිරීමට හැකිවීම. ඒ වගේම අඩු ඉඩක දත්ත ගබඩා කිරීම. තවත් වාසියක් තමයි සම්පත් පොදුවේ පරිහරණය කිරීම. ඒ වගේම මධ්‍යගතව පෘදුකාංග පාලනය කිරීමේ හැකියාව. ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී සම්බන්ධ වීමේ හැකියාව. තවත් වාසියක් විදිහට ආරක්ෂාව. ඒ වගේම විද්‍යුත් තැපෑලත් ජාලකරණයේ වාසියක් විදිහට සලකන්න පුළුවන්.
හොඳයි, අපි බලමු දරුවනේ, ඔබ මුහුණ දීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය තුළ මොන විදියේ ප්‍රශ්නද මේ අපි අද ඉගෙනගත් කොටස් වලින් අහලා තියෙන්නේ කියලා. හොඳයි, මුලින්ම 2019 වර්ෂයේ දෙවන පත්‍රයේ දෙවන ප්‍රශ්නයේ 4 කොටස. නාභියක් පරිගණක 3ක්. ඒ කියන්නේ දරුවනේ සේවාදායකය A පරිගණකය B පරිගණකය ලෙස නම් කරන්න කියලා අපිට කියලා තියෙනවා. හා මුද්‍රණ යන්ත්‍රයක් තරු ස්ථලකයක ආකාරයට සම්බන්ධ කර පරිගණක ජාලයක් සකස් කිරීමකට කාර්යාලයකට අවශ්‍ය වෙනවා. ඒ සඳහා කොටු උපාංග සඳහා දක්වමින් ඉහත ජාල ස්ථලකය රූප සටහනක් මගින් ඇඳ දක්වන්න. හොඳයි දරුවනි, මෙම ගැටලුව සඳහා අපි පිළිතුරු සැපීමේදී අපට ප්‍රශ්නය තුළ ලබා දී තිබෙනවා තරු ආකාරයේ ජාල ආකෘතියක් යොදා ගන්න කියලා. ඒ වගේම ඒ සඳහා කොටු උපාංග සඳහා යොදා ගන්න කියලාත් උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට ඔබ මේ පේපරේ ඇතුළත් උපදෙස් ඒ විදිහටම පිළිපැදීම සිදු කළ යුතුයි. එතකොට ඔබ පේපරය ගත්තහම ඔබ හිතන්නේ නැහැ කොටු සලකුණු වෙනුවට ඔබ නැත්තම් රවුම් සලකුණු යොදලා මේ ඇඳීම සිදු කරනවා. එහිදී ඔබ පේපරේ උපදෙස් පිළිපැදලා නැහැ කියලා ඔබට ලකුණු හිමි වෙන්නේ නැහැ. මේ නිසා ඔබ කොටු යොදා ගනිමින් උපාංග දැක්වීම සිදු කරන්න ඕනේ. මෙහිදී තරු ආකාරයේ ජාලාකෘතියන් නිසා මැදට නාභිය ඇතුළත් කොටුවක්ද ඒට සම්බන්ධ කරපු අනිකුත් උපාංග සේවාදායකය ඒ පරිගණකය B පරිගණකය සහ මුද්‍රකය කොටු හතරක දැක්වීමද කරන්න ඕනේ. මීළඟට 2014 වර්ෂයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළමුවන ප්‍රශ්නයේ 3 කොටසෙහි මෙවැනි ප්‍රශ්නයක් ඇතුළත් කොට තිබෙනවා. ABC මගින් නිරූපණය කරන ලද වෙනස් පරිගණක ජාල ප්‍රරූප 3ක් පහත වගුවේ විස්තර කර දක්වා ඇත. ඒ පාසල් පරිගණක විද්‍යාගාරයක් වැනි නිශ්චිතව අර්ථ දක්වන ලද කුඩා ඉඩක ඇති කෙලින්ම යාකරන ලද පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක්. B කොළඹ හා නිව්යෝක් වැනි ඉතා ඈතින් පිහිටි නගර දෙකක සිටින භාවිතකරුවන් සම්බන්ධ කරන පරිගණක ජාලයක්. C බැංකුවක යම් නගරයක් තුල පිහිටි ශාඛා එකිනෙක සම්බන්ධ කෙරෙන පරිගණක ජාලයක්. ABC සඳහා වඩාත්ම සුදුසු ජාල ප්‍රරූප පහත දී ඇති ලයිස්තුවෙන් තෝරා ලියන්න කියලා අපිට ජාල වර්ග ලබා දීලා තියෙනවා. ඒ ජාල ප්‍රරූපය සඳහා අපට වඩා සුදුසු ජාල ප්‍රරූපය වෙන්නේ ස්ථානීය පෙදෙස් ජාලය. මොකද පාසල් පරිගණක විද්‍යාගාරයක් වැනි නිශ්චිත අර්ථ දක්වන ලද කුඩා ඉඩක කෙලින්ම යා කරන ලද පරිගණක දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් කියලා තියෙන්නේ. එතකොට අපිට පැහැදිලිව කියලා තියෙනවා කුඩා ඉඩක පැතිරලා තියෙන ජාලයක් කියලා. හරි. ඊට පස්සේ B කියන ජාල ප්‍රරූපය. එහිදී කොළඹ සහ නිව්යෝක් කියන නගර දෙකක්, ඉතා දුර පිහිටි නගර දෙකක් විශාල භූමි ප්‍රදේශයක පැතිරලා තියෙන ජාලයක්. ඒ නිසා අපි එය පුළුල් පෙදෙස් ජාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. C කොටසේ කියන්නේ බැංකුවක යම් නගරයක් තුල පිහිටි ශාඛා එකිනෙකට සම්බන්ධ කරන පරිගණක ජාලයක්. එහෙනම් ඒ සඳහා වඩා සුදුසු ජාල වර්ගය වන්නේ මෑන්, එහෙම නැත්නම් පුරවර ප්‍රදේශ ජාලයක්. මීළඟට 2015 වර්ෂයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ 4 කොටසේ මෙවැනි ප්‍රශ්නයක් ඔබට ලබා දී තිබෙනවා. පහත අවස්ථා සලකන්න. X පාරිභෝගිකයන්ට බැංකුවක් මගින් මුදල් හුවමාරු කිරීම, විදුලිය, දුරකථන බිල්පත් වැනි ගෙවීම් ආදී අන්තර්ජාල බැංකු පහසුකම් ලබා දීම. Y කිසියම් සංවිධානයක් විසින් ගොඩනැගිල්ලක හුදකලාව පවතින පරිගණක ජාලයක් භාවිත කිරීම, එක වරහන් ඇතුලේ දීලා තියෙනවා බාහිර ලෝකයට කිසිදු සම්බන්ධයක් නොමැතිව කියන එක. ඉසඩ් සමාගමක කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සමග එම නගරයේ පිහිටා ඇති එහි ශාඛා සම්බන්ධ කරන පරිගණක ජාලයක්. යටින් මෙහෙම සඳහන් වෙනවා පුතේ, ඉහත X Y හා ඉසඩ් සංසිද්ධි වලට අදාළ පරිගණක ජාල ආකාරය පහත දී ඇති ලැයිස්තුවෙන් හඳුනාගෙන ලියා දක්වන්න. ලැයිස්තුව ස්ථානීය ප්‍රදේශ ජාලය, පුරවර ප්‍රදේශ ජාලය, පුළුල් ප්‍රදේශ ජාලය. හොඳයි, අපි පිළිතුරු සලකා බලමු. X යටතේ ලබා දීලා තියෙන්නේ අපිට අන්තර්ජාලය ඔස්සේ විවිධ පහසුකම් ලබා දීම. එතකොට අපි දන්නවා අන්තර්ජාලය කියන්නේ පුතේ විශාල භූමි ප්‍රදේශයක් තුල පැතිරිච්ච ජාලයක්. ඒ නිසා ඒ සඳහා අපිට සුදුසු වෙන පිළිතුර තමයි පුළුල් පෙදෙස් ජාලය. Y යටතේ අපිට කියන්නේ පරිගණක ජාලයක් පවතිනවා, එක් ගොඩනැගිල්ලකට සීමා වෙලා තියෙන්නේ, බාහිර ලෝකයට කිසිදු සම්බන්ධයක් නැහැ කියලා. එහෙනම් අපි ඒ ජාලය ස්ථානීය ප්‍රදේශ ජාලයක් විදිහට හඳුන්වනවා. ඉසඩ් යටතේ අපිට ලබා දීලා තියෙන්නේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සමග එම නගරේම පිහිටා ඇති ශාඛා සම්බන්ධ කරන පරිගණක ජාලයක්. අපි කිව්වා නගරයක් තුල පවතින ආයතනයක ශාඛාවන් සම්බන්ධ කරලා ගොඩනගන ජාලයක් අපි පුරවර ප්‍රදේශ ජාලයක් ලෙස හඳුන්වනවා කියලා. එහෙනම් ඉසඩ් සඳහා පිළිතුර වන්නේ පුරවර ප්‍රදේශ ජාලය. හොඳයි, අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති අද දිනේදී අප ඉගෙනගත් කොටස් වලින් ඔබගේ ප්‍රශ්න පත්‍රයේ තුල කෙසේද ප්‍රශ්න ඇසීම සිදුවන්නේ කියලා. මේ ආකාරයට සෑම අවුරුද්දකම ඔබගේ ප්‍රශ්න පත්‍රයේ තුල මෙම කොටස තුලින් ප්‍රශ්න ඇතුළත් වීම සිද්ධ වෙනවා.
ඉතින් දුවේ පුතේ, අද ඔයාලා පරිගණක ජාලකරණයට අදාළ ගොඩාක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් ඊළඟ සතියේ සුපුරුදු වේලාවට රජරට ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමග අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපි ලබන සතියේ
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාළව තුන්වැනි පාඩම වන පරිගණක පද්ධතියේ දත්ත නිරූපණයට භාවිතා කරන ක්‍රම යන මාතෘකාව ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.